ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
ඔබ SBS සිංහල ගුවන්විදුලිය සමගින්
අයිබෝන්. ඔබට මතක ඇති පසුගියවර ශ්‍රී ලංකාවේ විපක්ෂයේ සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්සත්තනායක මහතා මෙල්බර්න් පැමිණුණු අවස්ථාවේදී SBS සිංහල සේවයේ සමග සම්බන්ධ වුණා. ශ්‍රී ලංකාවේ ඉදිරි පළාත් පාර්ලිමේන්තුවරණය පිළිබඳව සහ විපක්ෂය විදිහට ඒ පිළිබඳව තියෙන ඔවුන්ගේ සූදානම පිළිබඳව කතා බහ කරන්න. දැන් එතකොට ඒ වෙනකොට ඉදිරි පළාත් පාලන මැතිවරණයේ පිළිබඳව වාතාවරණයේ සැකසෙමින් තමයි පැවතුනේ. දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයේ සඳහා දින නියම වෙලා තියෙනවා. එහෙමනම් අපිට දැන් අවස්ථාව ලැබෙනවා ශ්‍රී ලංකාවේ වර්තමාන රජයේ කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාව සම්බන්ධ කරගන්න. රජයේ පැත්තෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව රජයේ අදහස සහ සූදානම පිළිබඳවත්, ඒ වගේම මේ වෙනකොට සමස්ත ලෝකයේම වැඩිපුරම කතාබහට ලක් වෙන ඇමරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය ලංකාවට බලපාන්නේ කොහොමද සහ ඒ පිළිබඳව වන රජයේ ක්‍රියාමාර්ග පිළිබඳවත් කතාබහ කරන්න. එහෙමනම් කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුනෙත්ති මහතාව අපි අපගේ වැඩසටහනට ආයිබුවන් කියලා පිළිගන්නට කැමතියි.
ආයිබුවන්.
අමතුමා, මේ ප්‍රමුඛයෙන් අවධානය අපේ යොමුවන්නේ මේ වෙනකොට සමස්ත ලෝකයටම බලපාලා තියෙන ඇමරිකාව විසින් ක්‍රියාත්මක කරන මේ තීරුබදු ප්‍රතිපත්තිය. අද උදෑසන වෙන විට අපිට වාර්තා වෙනවා 3 මාසයක කාල සීමාවක් ඇමරිකානු ජනාධිපතිවරයා විසින් මේ තීරුබදු සම්බන්ධව ලිහිල් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න සූදානම් කියලා. ඊට අමතරව අපි දන්නවා ලංකාවට මේ වෙනකොට 144ක තීරුබදු පැන වෙලා තියෙනවා කියලා ලංකාවට බලපාන ආකාරයට. විශේෂයෙන්ම ජාතික ජනබලවේග ආණ්ඩුව පත්වෙනකොටම කිව්වා ව්‍යවසායකත්වයේ දියුණු කරනවා සහ ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට විශාල අවධානයක් යොමු කරනවා කියලා. ඇමතුමා, දැන් එහෙමනම් මේ වර්තමාන තත්ත්වයත් එක්ක ලංකාවේ මේ කර්මාන්ත සම්බන්ධව ඇති කරගන්නා වූ රජයේ වැඩිපිළිවෙල මොන වගේ වේවිද කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්ද?
ඔව්, ඇත්තටම ඇමරිකාවේ ජනපදයේ ගත්ත අලුත් තීරණය අපේ කර්මාන්ත වලට ඍජු බලපෑමක් තියෙනවා. විශේෂයෙන්ම අපේ ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයට. මොකද අපේ අපනයන වලින් 23ක් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයට. ඒක නිසා ඒක ඍජු බලපෑමක් අනිවාර්යයෙන්ම තියෙනවා. විශේෂයෙන්ම ඇඟලුම්, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් සෙක්ටර් එකේ සමහර දේවල්, කෙමිකල් ඉන්ඩස්ට්‍රි එකට මේ වගේ ශේෂ්ඨ කිහිපයක්ම තියෙනවා. ඒක බලපෑමක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව ජනාධිපතිතුමා මූලික වශයෙන් කමිටුවක් කැඳවලා තියෙනවා. දැන් අද දවසේදී පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවල සර්වපාක්ෂික සමුළුවක් ජනාධිපතිතුමා කැඳවලා තියෙනවා මේ ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම අපේ අපනයනකරුවන් බොහෝ දිරිසක් අපනයන සංගම් වාණිජ මණ්ඩල අපි හම්බෙලා සාකච්ඡා කළා. ඉතින් හැම එකකින්ම අපි උත්සාහ කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ තීරණය අපේ රටට අවාසිදායක වෙන කොටස අඩු කරගන්න පුළුවන් තරම් සාකච්ඡා කළා, යම් සහන තත්ත්වයක් හදාගන්න. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ දැනට යහපත් ප්‍රතිචාරයක් දක්වලා තියෙනවා මාස ගානකට කල් දාන්නත්. ඒ වගේම 10% මට්ටම ගැන සාකච්ඡා කළා තියෙනවා සහනයක්. ඒ සහනයන් අපි ලබා ගන්නත් බලාපොරොත්තු වෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ පැත්තෙන් හිතුවත් ඒ රටේ ජනතාවගේ පැත්තෙන් විශේෂයෙන්ම මේ වෙන යෝජනාවක් අඛණ්ඩව ක්‍රියාත්මක කරන එක ප්‍රායෝගිකව කොච්චරම් දුරට පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා මේ ලව ලෝක ආර්ථික තත්ත්වයන් යටතේ. මොකද ඇමරිකා එක්සත් ජනපදය එක යුගයකදී තිබිච්ච යුනිපෝලා ඒක ද්‍රවීය ලෝකයක් නෙමෙයි අද තියෙන්නේ. අද මල්ටිපෝලා තත්ත්වයක් තියෙනවා. ඒක හොඳටම තේරෙනවා චීනය ආර්ථික බලවතෙක්, ඒ වගේම ඉන්දියාව ආර්ථික බලවතෙක්, අපේ කලාපේ දකුණු කොරියා වගේ රටවල් නැගියන ආර්ථික බලවතුන්. අද අපි හිතන්න බෑ එදා අර සෝවියට් දේශයත් ඇමරිකා එක්සත් ජනපදයත් අතර තිබිච්ච ද්විත්ව බලතුලනය හරි, නැත්නම් සෝවියට් දේශය බිඳවැටුණාට පස්සේ ඇමරිකාවට තිබිච්ච ඒක ද්‍රවීය තත්ත්වය හරි දැන් නැහැ. ඒක නිසා ඇමරිකා එක්සත් ජනපදයේම ඉන්න ජනතාවත් විරෝධය පාන්න පටන් ගන්න තියෙනවා මේ ගත්ත තීරණයට. එහෙනම් ඒ ස්ථාවරයේම දිගට ඉන්න පුළුවන් වෙයි කියලා හිතන්නේ නැහැ ඇමරිකා එක්සත් ජනපදයට කලින් වගේ. කොහොමුණත් අපි අපේ රටට මේක බලපෑමක් බව අවිවාදයෙන් අපි කියන්න ඕන. අපේ අපනයන ශේෂ්ත්‍රයට විශේෂයෙන්ම අපි කොහොමත් කල්පනා කරමින් හිටිය අපේ රජය වෙනත් වෙළඳ කලාප අපිට එකතු කරගන්න, විශේෂයෙන්ම දකුණු අප්‍රිකානු රටවල්, ලතින් ඇමරිකානු රටවල්, ඒ වගේම මැද පෙරදිග කලාපයේ රටවල්, අලුත් වෙළඳ පොළවල් හැටියට අපි අඳුරගෙන තියෙනවා ආසියා පැසිෆික් කලාපයේ රටවල් බොහොමයක්, ආසියාන් සංවිධානය යටතේ තියෙන අපට නව වෙළඳ පොළවල් හැටියට විවෘත වෙමින් තියෙනවා. ඒක නිසා අපි හිතනවා මේක අභියෝගයක්, අභියෝගයට අනුව අපේ රට සූදානම් කරන්න අවශ්‍යයි.
හොඳයි මෙතුමා, දැන් අපි ඒ වගේම දකිනවා දැන් ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත්වෙනකොට බොහෝ අවස්ථාවලදී අපි දැක්කා සඳහන් කිරීමක් කරනවා මේ විදේශ ආයෝජන ලංකාවට ගේන්න විශේෂ ක්‍රමෝපාසක් සකසනවා කියලා. දැන් මේ ඇතිවෙලා තියෙන තීරුබදු පැනවීමත් එක්ක විදේශ ආයෝජකයන්ට ලංකාවේ ආයෝජනය කිරීමේදී මේ නිෂ්පාදන වියදම සම්බන්ධව වන තත්වය කොයි ආකාරයෙන් බලපාවිද මෙතුමා?
අපේ රටේ බදු ප්‍රතිපත්තියේ අපි නව බදු යෝජනාවන් ගෙනල්ලා තියෙනවා. විශේෂයෙන්ම නව ජාතික තීරුබදු ප්‍රතිපත්තියක් අපි සකස් කළා, ඉදිරියේ පාර්ලිමේන්තුවට ගේන්න සූදානම්. ඒ තීරුබදු ප්‍රතිපත්තියෙන් අපේ රටට ආයෝජන ගේන අයට විශේෂ පහසුකම් අපි සලසනවා. විශේෂයෙන්ම අපේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරගන්න නම් අපි අපේ රටේ තියෙන අමුද්‍රව්‍ය පදනම් වෙච්ච කර්මාන්තවලට ආයෝජන කරන ආයෝජකින්ට වැඩි ඉඩකඩක් හදා දෙන්න ඕන. ඉතින් පහුගිය කාලේ තිබිච්ච තත්ත්වය තමයි අපේ රටේ තිබිච්ච දේශපාලන අස්ථාවරත්වය නිසා ස්ථීර ආයෝජකයෝ ලංකාවට එන්න කැමති වුණේ නැහැ. තාවකාලික වෙළඳ වාසි ලබාගත්ත අය තමයි වැඩිපුර ආවේ. නමුත් අද දැන් ස්ථාවර ආණ්ඩුවක් තියෙනවා. ඒ නිසා ආයෝජකයෝ දිරිමත් වෙලා ඉන්නවා අපේ රට ආයෝජන ගේන්න. ඒ වගේම අපේ රටේ ලොකුම ප්‍රශ්නයක් තිබුණා පහුගිය කාලේ ආයෝජකින්ගෙන් විශාල වශයෙන් අල්ලස් ඉල්ලපු එක. අද ඒ තත්ත්වය සීරෝ වෙලා තියෙනවා. අද දේශපාලන තලයේ අල්ලස් දූෂණ කියන එක ඇත්තම නැති මට්ටමටත් පත් කරලා තියෙනවා. අද කිසිම ආයෝජකයෙකුට බයක් වෙන්න අවශ්‍ය නැහැ. ලංකාවට ආයෝජන ගෙන එන්න කිසිම දේශපාලන වශයෙන් බගාව දෙන්න අවශ්‍ය නැහැ. ඊළඟට අපේ රටේ තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ ආයෝජකයින්ට අනුමත කර ගැනීම ක්‍රියාවලියේදී ආයෝජන වලට අවශ්‍ය කරන කාලය ප්‍රමාදයක් තිබුණා. විශාල ආයතන ගණනාවකින් අනුමත කර ගැනීම කරන්න ඕන. නමුත් අපි අද ඒ තත්ත්වය සරල කරලා තියෙනවා. සිංගල් විඩෝ සිස්ටම් එකකට අපි එන්න උත්සාහ කරනවා. මේ ආණ්ඩුවේ ඩිජිටලයිසේෂන් වැඩසටහනත් එක්ක ආයතන ගණනකින් අනුමත කරගන්න තියෙන එක ක්‍රියාවලියක් ඇතුලේ අනුමත කරගැනීමේ යාන්ත්‍රණය අපි හදලා තියෙනවා. ඒකේ ආරම්භක පියවරක් හැටියට තමයි අපේ කර්මාන්ත හවිසාය අමාත්‍යංශය යටතේ කර්මාන්ත ශේෂ්ඨයේ සියලුම ආයතන ඒකාබද්ධ කරලා තියෙනවා. ඉතින් ආයෝජකයෙකුට එනවනම් ආයෝජන මණ්ඩලය සහ කර්මාන්ත අමාත්‍යංශය අපි ඒකාබද්ධව කටයුතු කරන්නේ. අපි අලුත් ආයෝජන කලාප අඳුරගෙන තියෙන උතුරු පළාතේ විශේෂයෙන් නැගෙනහිර පළාතේ නම ආර්ථික කලාප හැටියට කංකසන්තුරේ මාන්කුලම් වගේ පරන්තන අපි කෙමිකල් සෝන් එකක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ආයෝජන මණ්ඩලයත් එක්ක ඒකාබද්ධ වෙලා ඒවා අලුත් ආයෝජන කලාප ඒ වගේම නව කර්මාන්ත ව්‍යවසායක අපනයන ගම්මාන හැටියට අපි කිහිපයක් අඳුරගෙන තියෙන අපනයන ගම්මාන නමයක් ඒවා අලුත් ආයෝජන අවස්ථාවින්ද අපි හිතනවා. එදා තිබිච්ච බාධාවන් විශාල ප්‍රමාණයක් අද ආයෝජකින්ට අපි බාධාවල් හැටියට නැතුව අවස්ථා හැටියට අපි වෘත කළා තියෙනවා.
හොඳයි. දැන් එතකොට ලංකාවේ අපි දකිනවා බොහෝ කර්මාන්තවලට බලපාලා තියෙන මේ නිෂ්පාදන වියදම. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඉතින් එහෙම මහ පරිමාණ කර්මාන්ත ආයතන බ්‍රැන්ඩික්ස් වගේ ඒවා MS වගේ ඒවා විශාල කලාපීය වශයෙන් ඉන්දියාව සහ වෙනත් රටවල් වලට ගිහිල්ලා මේවා මේ ඔවුන්ගේ කර්මාන්ත පිහිටවලා තියෙනවා. ඒතකොට ලංකාවේ තියෙන විශාල කර්මාන්ත පිටතට යනවා. දැන් ඒ සම්බන්ධව රජයේ තියෙන අවබෝධය සහ වැඩපිළිවෙල කොහොමද ලංකාවේ ආයෝජකයෝ සහ ලංකාවේ කර්මාන්තකරුවන් ලංකාව තුළම රඳවා ගන්න?
අපේ බැන්ඩෙක්ස් හරි මාස් හරි ආයතන විදේශ රටවල් වල ආයෝජන අවස්ථාව වලට යන්නේ ලංකාවේ අවස්ථාව අතහැරලා නෙමෙයි. අපි සතුටු වෙන්න ඕන, මොකද ඒගොල්ලෝ වෙනත් රටවල් වලට ගිහිල්ලා අලුතෙන් ආයෝජන ආරම්භ කරනේ ලංකාවේ ආයෝජන කරන ගමන්. ලංකාව අතහැරලා ගියා නෙමෙයි, ආන්ද්‍ර ප්‍රදේශ වල අපේ බැන්ඩෙක්ස් ආයතනයේ කර්මාන්තශාලාවක් ආරම්භ කරලා තියෙන්නේ. එහෙත් වැඩ කරන ගමන්, මෙහෙත් වැඩ කරන ගමන්. ඒතකොට ඒගොල්ලෝ ඒ උපයන ධනය ආදායම ලංකාවට එවන්නේ. ඉතින් අපේ රටෙන් කවුරු හරි ගිහිල්ලා පිටරට ආයෝජනයේ අවස්ථාවක් හදාගන්නවා, ඒක හොඳ එකක්. අපේ රට අතහැරලා යනව නෙමෙයි. ඉතින් අපේ රටට ආයෝජනය කරන දේශීය හරි විදේශීය හරි විදේශගත වෙලා ඉන්න ශ්‍රී ලාංකිකයෝ හරි අපනයන කර්මාන්ත සඳහා ආයෝජන ගේනවනම් ඔවුන්ට බදුසහන ගොඩක් තියෙනවා දැනටත් ලංකාවේ. ඔබ කර්මාන්තයක් ලංකාවේ ආරම්භ කරනවා නම් ඒ කර්මාන්තේ අමුද්‍රව්‍ය ඔබ ගේනවා නම් ඒ අමුද්‍රව්‍ය පාවිච්චි කරගන්න හදන භාණ්ඩ අපනයනය සඳහා නම් අඩන්නේ තීරුබදු සහන ගොඩක් හම්බෙනවා එයට. ඉතින් ඒක නිසා එහෙම ප්‍රශ්නයක් නැහැ.
හොඳයි, මම මේ ඉදිරි පළාත් පාලන මැතිවරණය පිළිබඳව ටිකක් කැමැති අමැතිතුමත් එක කතා බහ කරන්න. රජය සහ අනිකුත් පක්ෂවල සූදානමත් අපි දකිනවා අන්තර්ජාල මාධ්‍ය හරහා. මම ටිකක් දැනගන්න කැමැති මේ කර්මාන්ත සහ ව්‍යවසායකත්වයේ කියන එක කොයිතරම් තීරණාත්මක සාධකයක් වේවිද කියලා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී.
මේ පළාත් පාලන මැතිවරණය අවුරුද්දකින් කල් ගිය මැතිවරණයක්. ඔබ දන්නවා අවුරුදු කිහිපයක් පවත්වා නැතුව තියලා ගිය අවුරුද්දේ මාර්තු මාසේ 9 වෙනිදා තියන්න තිබිච්ච අද තමයි මේ දැන් මේ මාසේ 6 වෙනිදා පවත්වන්නේ. එතකොට පිළිවෙලක් වෙන්නේ අපි කලින් විපක්ෂයේ ඉඳගෙන උරගා බලන තිබිච්ච ජනවරමක් දැන් අපි ආණ්ඩුව හැටියට මේ ජනවරම උරගා බලන්නේ. එතකොට අපේ ආණ්ඩුවේ පළවෙනි මැතිවරණය මේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපේ ජනවරමේ ශක්තිය පිළිබඳව නැවත අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා අපිට ලෝකයට රටට පෙන්වන්න. ඒක අපිට මහඟු අවස්ථාවක්. මොකද විපක්ෂ පැත්තෙන් හුඟක් වෙලාවට ඉදිරිපත් කරන චෝදනාවක් තමයි මේ අපි ජනතාව රවට්ටලා පහුගිය මැතිවරණවලදී ඡන්දෙ ගත්තා කියලා. ජනතාව රැවටිලා නෙමෙයි, අපි විශ්වාස කරලා මේ රට හදන්න අපිට ඡන්දෙ දුන්නා කියන එක. ඉතින් මේ මැතිවරණය රටේ ස්ථාවරත්වයේ, ආර්ථික ස්ථාවරත්වයේ පිළිබඳව නැවත වතාවක් ජාත්‍යන්තරයටත් ජනතාවටත් හොඳ පණිවිඩයක් ලබා දෙයි. විශාල විමද්දගත ප්‍රතිපාදන ප්‍රමාණයක් සම්මට්ටමට ලබා දීලා තියෙනවා මේ අවුරුදු තුල අවසන් කරන්න වැඩ. ඒවට අවශ්‍ය කරන අනුමැතින් ලබා ගන්න, ප්ලෑන් පාස් කරගන්න. ඒ බොහෝ දේවල් ක්‍රියාත්මක තලයේ වැඩ කරන්න වෙන්නේ ප්‍රාදේශ සභා, නගර සභාවලදී. ඉතින් මධ්‍යම ආණ්ඩුවේ හැටියට අපි නාස්තිය දූෂණය නතර කරලා මේ වැඩ ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරලා තියෙන නිසා අපි හිතනවා පළාත් පාලන ආයතනත් තියෙනකොට ඒ වැඩ කටයුතු වඩා පහසුවෙන් කරගන්න පුළුවන්කම ලැබෙයි කියලා.
ඔව්, ඒත් එක්කම අපි දැක්කා මේ පසුගිය දිනවල ශ්‍රී ලංකාවට පැමිණුණු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමගින් ශ්‍රී ලංකා රජය ඇති කරගත්ත ගිවිසුම් පිළිබඳව. එතනදිත් ලොකු චෝදනාවක් සහ මේ විවේචන රජයට එල්ල වෙනවා අපි දැක්කා. ඇමතිතුමා මේ ගිවිසුම්වල පාරදෘශ්‍යභාවය සහ මේ ගිවිසුම් වල තියෙන මොනවද කියන කාරණය පිළිබඳව විපක්ෂය පැත්තෙන් ප්‍රශ්න කරනවා. මම කැමති රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් විදිහට ඒ පිළිබඳව ඔබගේ තියෙන මතය දැනගන්න.
අපි ආණ්ඩුවට එන්න කලින් අපිට බලය ලැබෙන්න කලින් තිබිච්ච විවේචනය ඕක නෙමෙයි. ඉන්දියාව එන එකක් නෑ, ජාත්‍යන්තර මූල්‍ය ආරම්භය එන එකක් නෑ, අසල්වාසි රටවල් එක ගන්දුණු කාණ අපිට තේරෙන්නේ. අපි ආදුනිකයි, ඒකින්ද ඉන්දියාව තරහ වෙයි, චීන තරහ වෙයි, ඇමරිකාව එන එකක් තරහ වෙයි ඕනේ කිව්වේ. දැන් ඒක නිසා දැන් ඒක කියන්නේ නැති එක ගැන සතුටුයි. විශේෂයෙන් මන්දුල් චානයක සහෝදරයා පරිණතාකාරී මේ සාකච්ඡා මෙහෙවලා රටට විශාල වාහිදායක තත්ත්වයක් ලබාගෙන තියෙනවා. කවුරුත් දන්නවා අපේ රට ආරක්ෂා කරගන්න, රටේ බෞද්ධික අඛණ්ඩතාවය ආරක්ෂා කරගන්න, සෛරිභාවය ආරක්ෂා කරගන්න කොච්චර කැපවෙච්ච ව්‍යාපාරයක්ද අපි කියලා. ඒකින්ද ඒගොල්ලෝ කොච්චර අවලාද ලැබුවත් ඒගොල්ලෝගේ හිතයටලු දන්නවා අපි මේ රට පාවා දෙන කිසිම කිවිසුමක් අත්සන් කරන්නේ නැහැ කියලා. දැන් අපි කලින් සාකච්ඡා කරා ඇමරිකාවේ සජ්ජනපදයේ තනියෙන් දැක්ක තීරණයෙන් අපිට කොච්චර බලපෑමක් තියනවද කියලා. ඉතින් එවැනි තීරණවලින් යම් එන බලපෑම පීඩනය අඩු කරගන්නත් අසල්වාසි ඉන්දියාවත් එක්ක අපි හොඳ කඳුනුවක් කරන්න ඕන. මොකද ඉන්දියාව කියන්නේ අපේ අසල්වාසි රට විතරක් නෙමෙයි, ලෝක ආර්ථික බලවතෙක්, ලෝකේ ප්‍රබල රටක්. අපේ ජනගහන 2,10,00,000යි, ඉන්දියාවේ 140,000යි. විශාල ජනගහනයක්, විශාල ආර්ථිකයක්. ඒ නිසා අපට ඊළඟ දින අවස්ථාව ගැන අපි වැඩියෙන් සැලකිලිමත් වෙනවා. රටේ අනාගතය දියුණු වෙනුවෙන් ගිවිසුම් වල අන්තර්ගතය කියලා අපි සිංහල රටේ ඉදිරිපත් කරනවා. ඒවා මුකුත් රට හංගන්නේ නැහැ, හංගන්න ප්‍රමුණාවක් නැහැ. රට කියන්න දෙයක් කිසිම ගිවිසුමක් අපි අත්සන් කළත් නැහැ.
දැන් එතකොට ඒ ගිවිසුම් අත්සන් කිරීමට පෙර ඒ ගිවිසුම් මොනවද කියන කාරණය පිළිබඳව පාරදෘශ්‍යභාවයක් ඇති කරගත්තේ නැති අය එතුමා. ඒ කියන්නේ මිනිස්සු ඇයි දන්නේ නැත්තේ ඒ ගැන?
පාරදෘශ්‍යභාවය එහෙම මිනිස්සුන්ට කොහොමද අවබෝධ කරගන්නේ? එහෙම අත්සන් කළත් නැහැ. ඉතින් අපි ඇති කරත් ඒක තාවයන් කිසිම එහෙම ගැටලුවක් කියන ඒවා නෙමෙයි. ඒක අපි දන්නවා, අපි ඒක අපේ ජනතාවගෙන් වත් කියනවා. කැබිනට් මණ්ඩලයේ අපි වත් කියනවා නම් ඊට වඩා දෙයක් නැහැ.
ශ්‍රී ලංකාවේ වර්තමාන කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නිත්ති මහතායි SBS සිංහල සේවයේ සමගින් ඒ සාකච්ඡාවට සම්බන්ධ වූයේ.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.